සක්මන් මළුව. ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි, සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරියදම් ස්වාමීන් වහන්සේ.
ඉතිරිපැය එහෙමනම් අපි නියමිත සාකච්ඡාවේ දෙන්නු මාතෘකාව අභිධර්මයේ පිළිබඳ සාකච්ඡාවක්. මම හිතනවා මේ ඉන්න පිරිස පසුගිය කාලේ අභිධර්මය ගැන අධ්‍යයනය කළා තියෙනවා. ඒ සම්බන්ධ කරුණු තමයි විමසීමක් තියෙන්නේ මේ මාතෘකාර්ධාක ස්කන්ධ 10 ගැන. ස්කන්ධ 10ක් නෑ නේද? එනම් ස්කන්ධ පහ ගැන අපි සාකච්ඡා කරමු. ඒ කියන්නේ ස්කන්ධ පහයි උපාදාන ස්කන්ධ පහයි. එහෙමයි කියන්නේ. උපාදාන පහ නෑ. උපාදාන ස්කන්ධ පහයි. ස්කන්ධ පහයි. එකටන පංචස්කන්ධය. අනිකට කියනවා පංච උපාදාන ස්කන්ධය. ඒකවල නිවරදි. දැන් පංචස්කන්ධය කියන තැන ඉස්සෙල්ල තෝරගනිමු. පංචස්කන්ධය මොනවද? පංචස්කන්ධය කියන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. මේ තමයි ස්කන්ධ පහ. මේ ස්කන්ධ වලට ස්කන්ධ කියන නම ඇයි භාවිත වෙන්නේ? කාසි අර්ථයි. කාසත්තේන කන්දා සාසත්තේන රාශි අර්ථයි. ස්කන්ධ කියන්නේ රාශි අර්ථයි. ජල රාශියක් නම් ජලස්කන්ධය. රස් ගොඩක් නම් රස්කන්ධය. වැලි ගොඩක් නම් වැලිකන්ධය. දුක් ගොඩක් නම් දුක්ඛන් දුක්ඛස්කන්ධය. දුස්කන්ධය. දුක්ඛස්කන්ධය. ඒ වගේ තමයි යමක් එකක් නෙමෙයි ගොඩාක් රාශියක් කියන එකට කියනවා ස්කන්ධ කියලා. දැන් අපේ ශරීරයක් කියනවානේ කඳ කියලා නේ. කඳ පිළිවෙල කියලා. ස්කන්ධ පිළිවෙල. එතකොට දැන් රූපස්කන්ධය කියන එක ඇයි ස්කන්ධයක් වෙන්නේ? රූපය කියන්නේ කිසල තෝරගන්න ඕන. රූපය කියන්නේ මොකද? රූපං රූපාන්තිකෝ ආවසෝ උච්චති. කස්මානුකෝ ආවසෝ රූපාන්ති උච්චති. මේ සරුවත් මහ රහතන් වහන්සේගෙන් සංඝ රත්නය අසාපු තැන සරුවත් මහ රහතන් ස්වරණෝ රූපපීතිකෝ ආවසෝ රූපාන්ති උච්චති. සීතේනති රූපපති උන්හේනති රූපපති දන්තමකස වාතාත ප්‍රසිරින්සප සම්පස්සේනති රූපපති. ඔය වාගේ රූපපති කියන අර්ථයෙන් රූප කියනවා. මොකක්ද රූපණේ කියන්නේ? විකාර වීම, වෙනස් වීම. කුමකින්ද වෙනස් වෙන්නේ? සීතලෙන් වෙනස් වෙනවා, උණුසුමින් වෙනස් වෙනවා, බඩගින්නෙන් වෙනස් වෙනවා, පිපාසින් වෙනස් වෙනවා, දැහැලේ ගුණ මස්සංගෙන් වෙනස් වෙනවා, මඳුරුවන්ගෙන් වෙනස් වෙනවා, එතකොට විසුකුරු සර්පාදීන් ස්පර්ශයෙන් වෙනස් වෙනවා, දලබුවන් ගෑවීමෙන් වෙනස් වෙනවා, එතකොට වාත කෝපයෙන් වෙනස් වෙනවා, පිත් කෝපයෙන් වෙනස් වෙනවා, ශෙන් කෝපයෙන් වෙනස් වෙනවා, චිත්ත කෝපයෙන් වෙනස් වෙනවා, සෝමනස්යෙන් වෙනස් වෙනවා, දෝමනස්යෙන් වෙනස් වෙනවා. එක එක හේතු නිසා යමක් නිතර වෙනස් වීමක් පේන්න දකින්න තියෙනවා නම් ඒකට කියනවා රූපනාර්ථය කියලා. වෙනස් වීම ආර්ථය හැවත් විකාර වෙන බව. ඒක තමයි මෙතන රූපං කියන්නේ. ඒ රූපං කියන එක කොටස් දෙකකට බෙදෙනවා. භූත රූප, උපාදා රූප කියලා. භූත රූප, උපාදා රූප. චක්කාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදා රූපಂತಿ. අයං උච්චති රූපakkhandu. චක්කාරෝ මහා භූත, සතර මහා භූත, උපාදා රූපත් එකතු වෙලා රූපස්කන්ධය කියනවා. චක්කාරෝ මහා භූතා කියේ මොනවද? පඨවි, ආපෝ තේජෝ වායෝ ඒවට කියනවා මහා භූත රූප හතර. උපාදා රූප තියෙනවා 24ක්. ඒ මොනවාද? චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස. ඊළඟට ඉස්ත්‍ින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, හදේ රූප, ජීවිත රූප, ආහාර රූප, කාය විඤ්ඤාත් රූප, වාචී විඤ්ඤාත් රූප, රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචේ, රූපස්ස සම්පති, රූපස්ස ජලතා, රූපස්ස අනිච්චතා. සියල්ල එකතුනහම 28යි. 28න් හතරක්ම උපා 24ක් උපාදාරෝ. හතරක් මහා භූත, හතරක් උපාදා රූප. අහලා තියෙනව නේද? භූතප්පසාද විසයා භාවෝ හදය මිච්ඡති ජීවිතාහාර රූපේහි අට්ඨාරස විදං තථා පරිච්ඡේදෝ ච විඤ්ඤති විකාරෝ ලක්ෂණං පිච අනුප්පන්න දස චේති අට්ඨවිස විදං භවේ. අබධම්මන්ත සංඝය රූපකාණ්ඩේ තියෙන භූත පසාද විෂයා භූත සතර මහා භූත රූප පසාද ප්‍රසාද රූප පහ විෂයා විෂය රූප හතර එනම් වර්ණ ශබ්ද ගන්ධ රස භාවෝ භාව රූප දෙක හදය හදේ රූප ජීවිත ජීවිතේන්ද්‍ර රූපය ආහාර ආහාර රූප අට්ඨාරස විදං උතන 18යි ඒ 18 කියනවා නිෂ්පන්න රූප ස්වභාව රූප සලස්සන රූප සම්මසන රූප කියලා රූප රූප ඔය 18 තමයි චිත්තක්ෂණ 17 17 අවශ්‍ය තියෙන ඒවා ඔය 17 18 ට තියෙනවා චිත්තක්ෂණ 17ක 17ක ආයුෂය ඉන්හිවට කියනවා 10ක් අනිෂ්පන්න රූප කාය විඤ්ඤාති වචී විඤ්ඤාති දෙකයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි පහයි උපචේ සන්තති ජරතා අනිච්චතා එතන 4යි 9යි ආකාශ රූපයන් 10යි මේ 10ට චිත්තක්ෂණ 17ක අවශ්‍ය නැහැ ආකාශ රූපයේ කිසිම සමුත්ථානයකින් හට නොගන්නා නිසින් අවශ්‍ය නියම කරන්නේ නැහැ ඒක අවකාශය නමුත් රූප වෙන් කරන බැවින් ඒක රූප සංඛ්‍යාවට ගැනෙන්නේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති දෙකට තියෙන්නේ එක චිත්තක්ෂණයයි අවශ්‍ය චිත්තක්ෂණ 17ක් නැහැ ලහසා මුදුසා කම්මඤ්ඤතා තුනට ආයුෂ නියමයක් නැහැ. චිත්තක්ෂණ 17ක ආශ්‍රිත රූපයන්ගේ විශේෂයක් ඒ තුනෙන් කියන්නේ. චිත්තක්ෂණ 17 අවශ්‍ය තියෙනවානේ. දැන් පඨවි ධාතුවේ ලහසා මුදුසා කම්මඤ්ඤතා. ආපෝ ධාතුවේ ලහසා මුදුසා කම්මඤ්ඤතා. එහෙම. ඒ රූපයන්ගේම ආකාර අවස්ථාවක් තමයි ඒ තුනෙන් කියන්නේ. ඒකට වෙන ආයුෂ නියමයක් නැහැ. උපචය සංකේතය කියන්නේ චිත්තක්ෂණයක උත්පාදක්ෂණය තරම් තෙටි. චිත්තක්ෂණයක තියෙනවා චිත්තක්ෂණ 17, කුඩා චිත්තක්ෂණ 51ක් තියෙනවා. එයින් එක චිත්තක්ෂණයක ප්‍රමාණය කියන්නේ චිත්තයාගේ උත්පාදක්ෂණය 51කින් එක් ගුණයයි. ඉතරයි කියවෙච්ච තියෙන්නේ උපචය සංකේතය. ජරතාව තමයි ආයෙත් වැඩිෙන් කියන්නේ ජරතාවට තියෙනවා උත්පාදක්ෂණයයි ප්‍රතික්ෂණයයි හරුණාම කුඩා චිත්තක්ෂණ රාගන 49 එච්චරයි ඒකේ අවශ්‍ය තියෙන්නේ අනිච්චතාවු තියෙන්නේ චිත්තයාගේ බංගක්ෂණය කරන් කැටි වේලාවයි ඔන්නෝම ඒ රූප 10 අනිෂ්පන්න රූප එවාගෙන ධූරේ රූප කියලා හඳුන්වනවා ඒවා සූක්ෂම රූප ධූරේ රූප නමින් හඳුන්වනවා ඒතකොට දැන් අපි සලකා බලන්නට ඕනේ මෙන්න මේ මහා භූත රූප 4යි උපාදා රූප 24යි එකතු වුණා මේකට කියනවා අටවිශ රූපය කියලා මේ අටවිශ රූපය ස්කන්ධ වශයෙන් ගන්නකොට 11 ගොඩකට බෙදෙනවා ස්කන්ධ වශයෙන් ගන්නකොට මේ අටවිශ රූපයේ ගොඩවල් 11ක් එකතු කරලා ස්කන්ධ රූපස්කන්ධය කියන්නේ මොනවාද ගොඩවල් 11 යං කිංච රූපං අතීතා නාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා දීනං වා පනීතං වා යං දූරේ සම්තිකේ වා තදේ කජ්ජං අபிසංකේපිත්වා අபிසංයෝහිත්වා අයං උච්චති රූපක්ඛන්දු මෙන්න ස්කන්ධ විභංගේන සූත්‍ර පාඨය. යං කිංච රූපං යං කිංච රූපයක් අතීත අනාගත පච්චුප්පන්න. ඔන්න කොටස් තුනයි. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප. අජ්ජස්සං වා බහිද්ධාවා ආධ්‍යාත්මික රූප, බාහිර රූප. ඔන්න පහයි. ඕලාරිකං වා සුකුමං වා අවදාරික රූප, සූක්ෂම රූප. ඔන්න හතයි. හීනං වා පනීතං වා ඔන්න නමයයි. හීන රූප, දුනිත රූප. යන් දුරේ සම්තිකේවා දුරේ රූප සම්තිකේ රූප අන්න 11යි. මේ 11 ගොඩ එක්කාසු කළ තමයි අයන් උච්චේ රූපස්කන්ධෝ මෙන්න රූපස්කන්ධය. මේ තමයි රූපස්කන්ධය. ඊළඟට වේදනාස්කන්ධය ගැන. වේදනා කියන්නේ දෙපන ඡායසික අතුරෙන් එක ඡායසිකයක් වේදනාව. එය විඳින විඳීම් වර්ගයෙන් එකයි. ඒ හැර අනුභවන අර්ථයෙන් තුනක් වෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. ඉන්ද්‍රිය භේදයෙන් පහක් වෙනවා. සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ඛින්ද්‍රිය. වන්න පහක් වෙනවා. ద్వාර වශයෙන් වෙනවා හයක්. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ඒ දොරටු හයේ ස්පර්ශණිත ඇතිවෙන වේදනා හයක් වෙනවා. දැන් විඳින වශයෙන් වේදනාර්ථයෙන් වේදනා එකයි. අනුභවන වශයෙන් අරුමු රස විඳ ගැනීම වශයෙන් තුනයි. සුඛ, දුක්ඛ, උපේක්ඛා. ඉන්ද්‍රිය වශයෙන් පහයි. සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය. ద్వාර වශයෙන් 6යි. සම්පස්ස වශයෙන්. සම්පස්ස වශයෙන් 6යි. චක්කු සම්පස්සජා වේදනාදී 6යි. චිත්තෝත්පාද වශයෙන් 89යි. චිත්තෝත්පාද වශයෙන් 89ක් තියෙන වේදන හැම සුතිකම වේදනාව තියෙනවා. එතකොට ඒක ස්කන්ධ වශයෙන් ගැලෙන්නේ අර වගේම 11 ගොඩක් එකතු කරලා. යාසාච වේදනා අතීතා නාගත පච්චුප්පන්නා අජ්ජස්සාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනීතාවා යාදුරේ සංතිකේවා කදේ කජ්ජං අභිසංකිතේත්වා අභිසඤ්ඤෝ හිත්වා අයං උච්චති වේදනා කන්දෝ. අතීත වේදනා, අනාගත වේදනා, වර්තමාන වේදනා, ආධ්‍යාත්මික වේදනා, බාහිර වේදනා, අවදාරික වේදනා, සූක්ෂම වේදනා, හීන වේදනා, ප්‍රනීත වේදනා, දුර වේදනා, සංතිකේ වේදනා. මෙන්න මේ 11 ගොඩ එක්කාසු කරා මේකට කියනවා සංකීපීත්වා සංයූහීත්වා. සංකීපීත්වා කියන පිළි කුල්ල ගත්තාම සංයූහීත්වා කියන එක මිශ්‍ර කොට ගත්තාම 11 මේකට කියනවා වේදනා ස්කන්ධය කියලා. වේදනා ස්කන්ධය, වේදනා රාශි. සඤ්ඤා ස්කන්ධය කියන්නේ මොකක්ද? ඔය කියන දෙපන ඡායසිකයන් අතරින් එක ඡායසිකයක්. ඒ ඡායසිකයේද ඒ කියන්නේ හැඳිනීම, හැඳිනීම තමයි ලක්ෂණය. අරමුණු හැඳින ගැනීම. අරමුණු හැඳින ගන්නා වූ සංඥාව ద్వාර වශයෙන් නැත්නම් අරමුණු වශයෙන් හය ආකාර වෙනවා. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටම්බ සංඥා, ධම්ම සංඥා කියලා. මේ සංඥාව චිත්තෝත්පාද වශයෙන් අර වගේම 89ක් තියෙනවා. එතකොට මේ සංඥාව අර විදිහටම යාකාච සංඥා අතීතා නාගත පච්චුප්පන්නා අජ්ජස්සාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනීතාවා යාදුරේ සම්තිකේවා සදේ කජ්ජං අභිසංකිතිත්වා අභිසඤ්ඤෝනිත්වා අයං උච්චති සංඥා කන්දු. අතීත සංඥාව, අනාගත සංඥාව, වර්තමාන සංඥාව, ආධ්‍යාත්මික සංඥාව, බාහිර සංඥාව, අවදාරික සංඥාව, සූක්ෂම සංඥාව, හීන සංඥාව, ප්‍රනීත සංඥාව, දුරේ සංඥාව, සම්පිතේ සංඥාව. ඔය කියන සංඥා 11 එකතු කරලා කියනවා සංඥා ස්කන්ධය. සංස්කාර ස්කන්ධ කියන එකත් මේ වගේ. සංස්කාර කියන එකේ ප්‍රභේද කීපයක් තියෙන එකත් ඉස්සෙල්ලා පැහැදිලි කරගන්නට ඕනේ. සංස්කාර කියන එකේ ප්‍රධානම සංස්කාර ධර්මයේ චේතනාවයි. චේතනාව තමයි සංස්කාර කියන්නේ. තව තියෙනවා කි බෙදෙදී කාය සංකාර, වාචී සංකාර, චිත්ත සංකාර. ඒක වෙන තේරුමක්. කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස. වාචී සංකාර කියන්නේ විතර්ක විචාර. චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා. ඒක වෙන තේරුමක්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට තවත් තේරුමක්. එතන කියන්නේ කුසල අකුසල චේතනා විශේෂාමය. අකුසල චේතනා 12යි කුසල චේතනා 16යි 29යි. එතන කුසල අකුසල චේතනා ටික විතරයි අවිද්‍යා පත්‍ය සංඛාරා ගැනීම. තව තියෙනවා සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, ප්‍රයෝගාභි සංඛාර කියලා බෙදුමක් තියෙනවා. සංකත සංඛාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ලක නමක්. නිර්වාණ ධාතුව විතරයි සංකත සංඛාර නොවන්නේ. අනිත් සියලුම දේ සංකත සංඛාර හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. අபிසංකත සංඛාර කියන්නේ සත්ත්ව පුද්ගල సంతාන වල ලැබෙන විපාක චිත්ත ඡායසික ධර්ම හා කර්මජ රූප. විපාක චිත්ත ඡායසික ධර්ම හා කර්මජ රූප වලින් අபிසංකත සංකාරය. ඒ කියන්නේ කුසල අකුසල කර්ම නිසා හටගන්නදී. අபிසංකරණ සංකාරය කියන්නේ අවිද්‍යා පත්‍ය සංකාරා කියපෙන චේතනාව. කුසල අකුසල චේතනාව. ඒවා 29ක් තියෙනවා. ඒවා විපාක සකස් කරන බැවින් අபிසංකරණ සංකාරය. ප්‍රයෝගාදී සංකාර කියන්නේ වීරියට නම. කුසල් කරන්න අකුසල් කරන්න කොයි පැත්තට වීරිය ඕනේ. ඒ හැම වීරියක්ම මේ ප්‍රයෝගාදී සංකාර කියනවා. ඒකට දැන් මෙතන මේ සංස්කාර ස්කන්ධය කිව්වක නෙමෙයි. සංස්කාර ස්කන්ධය කියන්නේ දෙපණ ඡායසිකයන් අතුරින් වේදනා සංඥා දෙක ඇර ඉතිරි ඡායසික 50යි. මෙන්න මේ ටිකට කියනවා සංස්කාර ස්කන්ධය. ඒ සංස්කාර ස්කන්ධයත් අර වගේම දැන් තියෙනවානේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා තියෙනවා මේ හයක්. ඒවා දොරටු වශයෙන් නැත්නම් අරමුණු වශයෙන් හයක් වෙනවා. ඒ හැර චිත්තෝත්පාද වශයෙන් 89ක්ම තියෙනවා. චේතනාව හැමෝම සිතක යෙදෙන නිසා සර්වචිත්ත සාධාරණයිනේ. ඊළඟට ඒ සංස්කාරයේ එවක් මේ දෙපනස් ඡායතිකය අතරින් සමපනස් ඡායතිකයේ අර වගේ 11 කොටසක් එක්කාසු කරන සංස්කාර සංදී කියනවා. යේකේච සංඛාරාති තනාගත පච්චුප්පන්නා අජ්ජස්සාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනීතාවා යේ දුරේ සම්පිකේවා තදේ කජ්ජං අபிසංකිතිත්වා අபிසඤ්ඤෝනිත්වා අයං උච්චති සංඛාරක්ඛන්දු. මෙසේ අතීත ඡායසික 50, අනාගත ඡායසික 50, වර්තමාන ඡායසික 50, ආධ්‍යාත්මික ඡායසික, බාහිර ඡායසික, එවාගෙන ඖදාරික ඡායසික, සූක්ෂම ඡායසික, හීන ඡායසික, ප්‍රණීත ඡායසික, දුර ඡායසික, සංතිකේ ඡායසික කියන මේ ඔක්කොම ඡායසික 50 11 ගොඩ එකතු කළ කියනවා සංස්කාර ස්කන්ධය. විඥාන ස්කන්ධය කියන්නේ මොනවද? විඥානේ කියන්නේ අරමුණු දැනගැනීමේ අරූපී ධර්මයක්. ආරම්මණං විජානාති කියතු. එතකොට අරමුණු දැනගන්නේ විඥානයයි. එතකොට මේ විඥානය අර වාගේම දොරටු වශයෙන් හයක් වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා හයකට බෙදෙනවා. එතකොට මේ හය අර වාගේම චිත්තෝත්පාද වශයෙන් 89යි. නැවත 11 කොටස එක්කාසු කරලා සවිඥාන ස්කන්ධය කියනවා. යං කිංච විඥානං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්සං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දුරේ සම්පිතේවා. සබේ කච්ඡං අபிසංකේපිත්වා අபிසඤ්ඤෝ හිත්වා අයං වච්චති විඥානස්කන්ධු අතීත විඥාන අනාගත විඥාන වර්තමාන විඥාන ආධ්‍යාත්මික විඥාන බාහිර විඥාන අවදානික විඥාන සූක්ෂම විඥාන වාගේම හීන විඥාන ප්‍රනීත විඥාන දුර විඥාන සංතිකේ විඥාන කියලා 11 කොටසක් ආසු කරන විඥානස්කන්ධය කියනවා. මෙන්න මෙහිමයි ස්කන්ධ පහ දේශනා පාළියට අනුව කෙටියෙන් තෝරා ගන්නෙ. ඊට පස්සේ තින්නේ රූප විෂයට තෝරා ගන්නට ඕන. එවාගින් වේදනාවේ ලක්ෂණ රස පච්චුපාඨාන පදට්ඨානන්ව තෝරා ගන්නට ඕන. සංඥාවේ එවාගින් සංස්කාර ස්කන්ධයේදී විඥාන ස්කන්ධයේ. දැන් ඒකට මේ එකක් එකක් ගානේ ඒ ස්කන්ධ බෙදා බැලීමෙන් ඇති රෝජනේ කුමක්ද? නාම රූප පරිච්ඡේද ඥාන උපදවා ගැනීමයි. නාම රූප පරිච්ඡේද ඥාන උපදවා ගැනීමට මේ කොටස අපට මේ වවණ කරන්න බෙද බෙදා බැලීම. තේරෙනවද ස්කන්ධ පහ? මේක ඉස්සරහ කියලා තියෙනවනේ. දැන් කාටක් කියන්න පුළුවන් ස්කන්ධ පහ මොනවද? ඊළඟට කියනවා අපි උපාදාන ස්කන්ධ පංචකය. උපාදාන ස්කන්ධ පංචකය කියන්නේ මේකේ නිස්කන්ධ පහම උපාදානයන්ගෙන් අල්වා ගන්න ලැබෙනවා. උපාදාන තියෙනවනේ වචන වශයෙන් හතරක්. මොනවාද? කාම උපාදාන, ditthu උපාදාන, සීලබ්බතු උපාදාන, අත්තවාදු උපාදාන. තුනක් කියන හතරක් කියවලු. ඔව් කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බතු උපාදාන අත්තවාදී උපාදාන නේ. ඔතන හතරක් කිව්වාම ධර්මතා දෙකයි තියෙන්නේ. කාම උපාදාන සංහා දිට්ඨි උපාදාන සීලබ්බතු උපාදාන අත්තවාදී උපාදාන තුනම දිට්ඨි. චෛතසික වශයෙන් ඔයාලට කියන වස්තු ධර්ම කියලා. පරමාර්ථ වශයෙන් ධර්ම දෙකයි තියෙන්නේ. දිට්ඨි තුනට බෙදුණා එකයි හතරක් වුණේ උපාදාන. නැත්තම් උපාදාන ඔක්කොම දෙකයි. මොනවාද? තණ්හා, දිට්ඨි. එතකොට දැන් මේ තණ්හා දිට්ඨි දෙකෙන් ස්කන්ධ පහ අල්වා ගන්න ලැබෙනවා. අල්වා ගන්න ලැබෙනවා. දැන් අපි සලකා බැලුවා උදෙත් කෙනෙකුගේ උත්පත්තිය සඳහා මොනවාද ප්‍රත්‍ය වෙන්නේ කියලා නේ. අවිද්‍යා, සංහා, උපාදාන, සංඛාර, කර්ම කියලා අපි පහක් කිව්වානේ. පහක් කිව්වා. ඒ පහෙන් අවිද්‍යාවයි, තණ්හාවයි, උපාදානයයි තුන එකතු වෙලා තමයි මේ ස්කන්ධ පහ අල්ලගත්තේ. අවිද්‍යාවෙන් කරන්නේ නොදන්නකම. ඒ කියන්නේ මේ ස්කන්ධ පහ දන්නේ නැහැ, ආයතන දලා දන්නේ නැහැ, ඒලායේ ලක්ෂණ රස පච්චුපාඨාන දන්නේ නැහැ, ඒ අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා එකට පැවතෙනවා. ඒක එකක් කියලා හිතෙනවා, ආත්මයක් කියලා හිතෙනවා, පුජ්‍යලයක් කියලා හිතෙනවා, වටිනා දෙයක් කියලා හිතෙනවා. එතකොට එතන අවිද්‍යාව. එතකොට අවිද්‍යාව එක එකතු වෙනවා තණ්හාව. දැන් අපි මනුෂ්‍ය ලෝකය ගැන පෙර ආත්මේ හිතුවා. මනුෂ්‍ය ලෝකය කියන්නේ කාම භවයේද, රූප භවයේද, අරූප භවයේද? කාම භවය. කාම භවයේ ඇයිති දෙයක් ගැන ආසා කරන කොටේ සංනාති කියන්නේ කාම සංහා. එතකොට රූපස්කන්ධේ කාම සංහාවට අරමුණු වුණා. ඒ වගේම මනුෂ්‍යාග් භවයේ කාම සංහාවට අරමුණු වුණා. එතකොට සංහා උපාදානෙ ඊළඟට ගත්තා. ඊළඟට ඒක ආත්ම භාවයක් කියලා හිතාගත්තා අපි. ඒක මනුෂ්‍ය ආත්ම භාවයක්. කුජලයේ සැපතක්. මේ සැපතක් කියන්නේ ආත්ම සංඥා තමයි. ඒ කියන්නේ හොඳ මනුෂ්‍ය ජීවිතයක් ආත්ම භාවයක් කියලා හිතනවල මොකද්ද? දිට්ඨි. දිට්ඨි. එතකොට දිට්ඨි උපාදානට හොනා. ඒකට කියන අත්ථවාද උපාදාන කියලා. ඒකට කියන්නේ අත්ථවාද උපාදාන. ආත්මවාදයක් ගත්තා. ආත්මය කියලා හිතාගත්තා. ආත්මය කියලා හිතා ගැනීම නිසා ඒක වැරදි දෘෂ්ටියක්. ඒක අත්ථවාද උපාදාන. තවම් දුරට ඇතැම් විට හිතෙන්න පුළුවන් ආ මිනිස් ලෝකේ හැමදාම ඉඳ පුළුවන් මැරෙන්නේ නැතුව. අන්න සදාකාලික ආත්මයක් ගැන හිතුවා. අන්න දිෂ්ඨූපාදානයට වැටුණා. එතකොට වැටෙන්නේ දිෂ්ඨූපාදානෙ. ඒ කියන්නේ ආත්මයක් කොට නෙමෙයි එතන හිතන්නේ ඒක සදාකාලික කියලා. නොනැතන දෙයක්. එතකොට වෙන්නේ දිෂ්ඨූපාදාන. ඊළඟට හිතෙනවා ආ ඒ සඳහා මම මේ දේ කරන්න ඕනේ. ඒ කියන්නේ ගිනි දෙවියන් පුදන්න ඕනේ. මං ගිනි දෙවියන් පුදනවා. ඒකෙන් මාගේ ජීවිතේ සුද්ධියටපත් වෙනවා. විමුක්තිය ලැබෙනවා. ඒ වාගේ මොනවාරි වැරදි ඇදහිං ක්‍රමයක් ඒක තමයි පිළිවෙත කියලා පිළිගන්නවා නම් ඒකට කියනවා සීලබ්බතු උපාදාන. දැන් ඒකවල උපාදාන හතර මුතන එකතු වුණානේ. අවස්ථාන අරමුණු කිරීම වශයෙන් තමයි තුන් ආකාරුනේ දිට්ඨිය. ආත්මයක් කොට හිතනකොට අත්වාදී උපාදාන. ඒක සදාකාලිකයි කියලා හිතනකොට දිට්ඨි උපාදාන. ඒ වගේම ඒ සඳහා මේ දේ කළ යුතුයි කියලා වැරදි දෙයක් අනුගමනය කිරීම සීලබ්බතු උපාදාන. තවත් ඒක එකක් කියන්න තියෙනවා මනුස්ස ලෝකේ ඉපදෙලා මරණයන් පස්සේ ආයෙ නම් උපදින්නේ නැහැ. එතකොට මොන දිට්ඨියද? උච්ඡේද. එතකත් දිට්ඨි උපාදානයට ඇති. ඒතර මනුෂ්‍ය ලෝකයේ සදාකාලික වෙන්න පුළුවන් කියලා හිතුවොත් ඒක සාස්වත වශයෙන් දිට්ඨි උපාදාන. මනුෂ්‍ය ලෝකෙන් මැරෙනන් පස්සේ අයපදින්නේ නැහැ කියලා හිතුවොත් ඒක උච්ඡේද වශයෙන් ගන්න දිට්ඨි උපාදාන. දැන් බලන්න එතකොට අපි එහාලමින් මේ ලෝකේ නැවත උපදින්න ඉස්සර වෙලාම මේ ටික ඔක්කොම සම්පූර්ණ කරගෙන. එතකොට දැන් අපි ප්‍රතිසන්දි ගන්නනේ. ප්‍රතිසන්දි ගන්නකොට ප්‍රතිසන්දී නාම රූප කාගෙන්ද අල්ලගෙන තියෙන්නේ? තණ්හාවෙන් දිට්ඨිය. අන්න එතකොට ප්‍රතිසන්දී නාම රූප ආත්මයක් කොට ගත්තා. ඒ වගේම එක සදාකාලික hali උච්ඡේද වශයෙන් හෝ ගත්තා. ඒ සඳහා යම් කිසි වැරදි පිළිවෙතකුත් ඒක සම්බන්ධ කර ගත්තා. ඒක දිට්ඨි, දිට්ඨි උපාදාන. ඒ කියන්නේ දිට්ඨි උපාදාන. ඊළඟට ඒ මනුෂ්‍යාත් භාවයේ නැමැති කාම භවය ගැන ආශාව ඇති වෙලයි ඒක පහළ වුනේ. අන්න කාම උපාදාන. එතකොට දැන් අපි අවිද්‍යාව, තණ්හාව, උපාදාන, සංස්කාර, කර්ම ප්‍රත්‍ය කොටගෙන කල කුසලයේ බලයෙන් මේ ජීවිතේ ප්‍රතිසන්දි ගන්නකොට ප්‍රතිසන්දි නාම රූප සියල්ලම උපාදාන වලින් අල්වා ගත්තා. අන්නේ නිසා අල්ලා ගන්න ලැබු උපාදානයන් තියෙන්නේ මේ ස්කන්ධයන් තියෙනවා උපාදාන ස්කන්ධේ. දැන් එතන තියෙනවා රූප මිති තුනක් මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය මේ මව කුසක ප්‍රතිසන්දි ගන්නකොට රූප මිති තුනක් පහළ වෙනවා. කාය දශක, භව දශක, වාසු දශක. එතකොට රූප මිති තුනම උපාදානයෙන් ගනු ලැබුව බැවින් ඒකට කියනවා රූපෝපාදාන ස්කන්ධය කියලා. ඒ සිටේ තියෙනවා සෝමනස් වේදනාව. ඒ අපි ප්‍රතිසන්දිගත කුසල කර්මයේ යම් විපාකයක් අපි සෝමනස් කුසල කර්මයක් නම් කරගෙන තියෙන්නේ සෝමනස් විපාකයක් ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන ඔටිතරින් තියෙන සෝමනස් වේදනාවනේ. ඒ සෝමනස් වේදනාව කණ්හාවෙන් දික්කෙන් අල්වා ගත්තා බැවින් එකට කියනවා වේදනා උපාදාන ස්කන්ධය. ඒ ප්‍රතිසන්දිසිතේ තියෙන සංඥා ප්‍රතිසන්දි සංඥාව සංඥා උපාදාන ස්කන්ධය. එහි ඉතිරිචාසික ධර්ම තියෙනවා 31ක්. ඒ 31 දෙනා සංස්කාර උපාදාන ස්කන්ධය. ඊළඟට ඒ ප්‍රතිසන්දි විඥාණය විඤ්ඤාණ උපාදාන ස්කන්ධය. බලන්න එතකොට අපි දැන් තණ්හාවෙන් දිත්තේ අල්වාගෙන තමයි මේ ප්‍රතිසන්දි ග්‍රහණයපත් උනේ ප්‍රතිසන්දි ගත්තේ. එතකොට අපි උපද්වා ගත්තේ මොනවද? පංච උපාදාන ස්කන්ධයක්. ඉතින් අපි දිගුවට දැන් චිත්තක්ෂණයක් ගන්න එන්නේ මේ කියන්නේ උපාදාන ස්කන්ධ පහ. උපාදාන ස්කන්ධ පහ. දැන් මම යනවා, මම නැගිටිනවා, මම කතා කරනවා, මම බලනවා, මම අහනවා. එතකොට මම මේ දේ කරනවා, ආහාර ගන්නවා, නිදා ගන්නවා. කවුද මේ කියන්නේ? මම කියලා නේ. මොකක් නිසාද මම කියලා කියෙන්නේ? ඔව්, දිට්ඨියයි තණ්හාව. තණ්හාවත් ඔතන සම්බන්ධයි. හැම වෙලාවෙම ওই දෙක උඩ තමයි මේ ස්කන්ධ හැසිරෙන්නේ. එතකොට මේ දැන් මේ අචේතනික වස්තු තියෙනවා. දැන් අපි මේ චෛත්‍ය කියනවා. චෛත්‍ය ඇතුලේ සිතක් නැහැනේ. එතකොට ඒ ගන්න ඕන රූපස්කන්ධය. රූපස්කන්ධය. සත්ත්ව සංඛාන තුළ තමයි උපාදානස්කන්ධය තියෙන්නේ. බාහිර වස්තුවල ස්කන්ධ විතරයි. දැන් රහතන් වහන්සේ වැඩි ඉන්නවා. රහතන් වහන්සේ තමන් වහන්සේගේ උපාදාන සියල්ලම සහානේ කළානේ. රහතන් වහන්සේ ජීවත් වෙන්නේ දැන් ස්කන්ධ පංචකයේ විතරයි. උපාදානස්කන්ධ පංචකය නැහැ. හැබැයි ඒක විමසලා ගන්නකොට තියෙනවා. තියෙන මොනවද? කලින් ගත උපාදානස්කන්ධය තියෙනවා. දැන් රහතන් වහන්සේගේ තියෙනවා නේද විපාක චිත්ත ඡායසික කර්මජී රූප. අන්නේ ටික උපාදානස්කන්ධයට වැටෙනවා පූර්ව භවයේදී උපාදානයන්ගෙන් අල්වා ගන්න ලැබුව නිසා. ඒවට උපාදින්න කියලා. උපාදින්න. ඒ කියන්නේ අල්වා ගන්න ලද නිසා අතීතේ. අතීත තණ්හා උපාදාන දෙකෙන් තණ්හාදී දෙකෙන් අල්ලාගත්ත නිසා ඒවා උපාදින්න රූප, උපාදින්න නාම. උපාදීන ස්කන්ධේ. නමුත් වර්තමාන වශයෙන් උන්වහන්සේට උපාදාන ස්කන්ධ නැහැ. අනිත්‍යය තමයි තියෙන්නේ. ඒකට දැන් ඔය ක්ලේශ පරිනිර්වාණ, ස්කන්ධ පරිනිර්වාණය කියලා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ පරිනිර්වාණ දෙකක් තියෙනවා. රහත් වෙනකොට ක්ලේශ පරිනිර්වාණය. පිරිනම් පානකොට ස්කන්ධ පරිනිර්වාණය. ඒ කියන්නේ උපාදාන ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ ඉස්කන්ධ පරිනිර්වාණය. අනේක නිසා ඉස්කන්ධ පහයි උපාදානස්කන්ධ පහයි දෙක වෙන් කරගන්නේ මෙහෙමයි. තණ්හාදිත්‍ය දෙකෙන් අල්වා ගන්න ලැබෝ සියල්ල උපාදානස්කන්ධ. ඒක සත්ත්ව සංඛාන තුලටයි තියෙන්නේ. තණ්හාදිත්‍ය දෙකෙන් අල්වා නොගන්නා කොටස ඉස්කන්ධ පංචකය. එතකොට දැන් අපි විශ්ින් කළ යුතු වන්නේ උපාදාන ස්කන්ධ පංචකය බෙද බෙදා බලමින් විදර්ශනා කටයුතු කිරීම. එතකොටයි අපට උපාදාන ප්‍රහාණි වෙච්ච දවසක ස්කන්ධ ටික විතරක් ඉතිරි වෙනවා. හිඳම් පානකොට ඒ ටික නිරුද්ධ වෙනවා. සක්කාය දිට්ඨි, සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි කියලා අපිට විශ්වාස තියෙනවා නේද? නේද? හා ඔව් සෝවාන් වෙන්න ඕන නැහැ සෝවාන් වෙනකොට නැති වෙනවා මොකද්ද සක්කා දිට්ඨිය කියන්නේ ඒක තෝරගන්න සකෝ කායෝ සක්කායෝ තමන්ගේ කය සක්කාය කය කියන්නේ කොටස් පහ රූප වේදනා රූප කය වේදනා කය සංඥා කය සංකාර කය විඥාන කයනේ ඒකක් එකක් ගානේ දිට්ඨි හතර හතර එනවා එතකොට 20 වැදෑරුම් වෙනවා සක්කා දිට්ඨි. කොහොමද ඒක එකක් ගානේ දිට්ඨිය හතර වැදෑරුම් වෙන්නේ සක්කා දිට්ඨිය. රූපං අත්තාති සමුනුපස්සති රූපවන්තං වා අත්තානං අතිනිවා රූපං රූපස්මින් වා අත්තානං. ඔල රූපස්කන්ධය බලන්නේ ඇති. රූපං අත්තාති සමුනුපස්සති රූපයේ ආත්මයක් කොට ගන්න. ඔන්න එකයි. රූපවන්තං වා අත්තානං එතකොට දැන් ආත්මය රූපය සහිතයි කියලා හිතෙනවා. එතකොට රූපය නෙමෙයි ආත්මය නාමය. නාමය ආත්මයි නාමය රූපයෙන් යුක්තයි කියලා. එතකොට ඒක දෙවෙනි සක්කායදිට්ඨි රූපස්කන්ධය නිසා. රූපස්මින් වාස්තාන. එතකොට ඒත් අර වගේ නාමය ආත්මය කොට හිතාගෙන රූපය උඩ නාමයේ තියෙනවා කියලා මේ ආත්මය තියෙනවා කියලා හිතෙනවා. රූපස්මින් වා අස්ථානං රූපයේ උඩ නැත්නම් රූපයේ පිහිට කරගෙන ආත්මයක් පවතිනවා කියලා හිතෙනවා. ඔන්න තුන්වෙනි එක රූපය නිසා සක්කාය දිට්ඨිය. අත්තනිවා රූපං. ඔන්න තවත් තේරුමක්. ඒ සරවැගේම තමයි. ආත්මයේ උඩ රූපය පවතිනවා. ආත්මයේ උඩ ආත්මය පිහිට කරගෙන රූපය පවතිනවා. ඔන්න රූපස්කන්ධයේ සම්බන්ධ හතර ආකාරය. රූපං අත්ථතු රූපේ ආත්මය කියලා හිතෙනවා. රූපවන්තං වා අස්ථාන ආත්මේ රූපේ සහිතයි කියලා හිතෙනවා. රූපස්මින් වා අස්ථාන රූපේ උඩ ආත්මය කියලා හිතෙනවා. අත්ථනිවා රූපං ආත්මය උඩ රූපයයි කියලා හිතෙනවා. ඔක්කොම එකේ විකාරණ නේද? විකාරණේ මිනිසයන්ගේ විපරීත හැඟීම්නේ. ඊළඟ වේදනාවදී ගැනත් උහුම වේදනං අත්ථතෝ සමනුපස්සති වේදනාවන්තං වාත්තානං අත්තනිමා වේදනා වේදනාය වාත්තානං. ඔන්නේ හතර ආකාරයේ වේදනාවම ආත්මයක් කොට ගන්නවා, විඳීම ආත්මයක් කොට ගන්නවා. ඒක විකාරයි. වේදනාවන්තං වාත්තාන අනිත්‍යව තමයි ආත්මේ. වේදනාව මේ ආත්මේ වේදනාවෙන් යුක්තයි කියලා ගන්නවා. ආත්මය වේදනා සහිත එකක් කියලා ගන්නවා. ඒක දෙයන්නේ වේදනාය වාස්ථාන වේදනාව උඩ ආත්මය පවතිනවා. අත්තිනවා වේදනා ආත්මය උඩ වේදනාව පවතිනවා. පොදිර වේදනා ගැන හතර ආකාරයකින් සක්කාදිට්ඨිය පහළ වෙනවා. සංඤං අත්තතෝ සමනිපස්සති සංඤාවන්තං වාස්ථානං අත්තිනවා සංඤං සංඥාය වා අත්තානං. අනේකේ හතර ආකාරයි. සංඥාව ආත්මයක් කියලා හිතෙනවා. ආත්මය සංඥාව සහිත එකක් කියලා හිතෙනවා. ආත්මයේ උඩ සංඥා පවතිනවා කියලා හිතෙනවා. සංඥාව උඩ ආත්මය පවතිනවා කියලා හිතෙනවා. ওই හතර ආකාරය සංඥා නිමිති. සංඛාරේ අත්තතෝ සමනුපස්සති සංඛාරවන්තං වාත්තානං අත්තනිවා සංඛාරේ සංඛාරේසු වාත්තානං. මේ සංස්කාරම ආත්මය කියලා හිතෙනවා. ආත්මයේ සංස්කාර සහිතය කියලා හිතෙනවා. ආත්මයේ උඩ සංස්කාර තියෙනවා කියලා හිතෙනවා. සංස්කාර උඩ ආත්මය තියෙනවා කියලා හිතෙනවා. කොහොම සංස්කාර නිමිති කරන හතර ආකාරය. විඥානං අත්තතෝ සමනුපස්සති විඥානවන්තං වාස්ථානං අත්තනිවා විඥානං විඥානස්මින් වාස්ථානං. සිත ආත්මයක් කොට ගන්නවා. ආත්මය සිතින් යුක්තයි කියලා ගන්නවා. සිත උඩ ආත්මය තියෙනවා කියලා හිතෙනවා. ආත්මය උඩ සිත තියෙනවා කියලා හිතෙනවා. බොහොම සතර ආකාරයි විඥානය ගැන. මේක විෂයදාරුන් සක්කාදිට්ඨිය. ඒ විෂයදාරුන් සක්කාදිට්ඨිය බෞද්ධ බෞද්ධ කාටත් තියෙනවා. හැබැයි නාම රූප පරිච්ඡේද ඥානයේ පහළ වී කාංකා විතරන විසුද්ධි අවස්ථාවට එනකොට සෙෂන් තුන් කාලයේ පිළිබඳන හේතුඵල සම්බන්ධතාව පටිච්චසමුප්පාදයේ කනුව තේරුම් ගන්නකොට ඔය සක්කාදිට්ඨියේ තදංග වශයෙන් යටපත් වෙනවා. සෝවාන් වෙනකොට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. එකක් ඕක තියෙන්නේ සක්කාදිට්ඨිය. සක්කාදිට්ඨියේ උස්සන්නම පුජ්‍යලයක් කියන අසත්‍යයන් අතරින් කවුද? සක්කාදිට්ඨිය අතිශයින් උස්සන්න පුජ්‍යලයක් කියන හේන හඬකටවත් කම්පා වෙන්නේ නැති කියන. ඉතින් උන්වහන්සේ රහත්නේ මේ සිවි සාමාන්‍ය පෘථුජන සත්‍යයන් අතර සක්කාදිට්ඨියේ කඩතම උස්සන්නව කියන්නේ එතන මේ අහන්නේ. ඔව් මා කියන මගේ ආත්මය මම තමයි කියලා හිතාගන්න කම්පාන වෙන ඉන්න කීප දෙනෙක් නෝ. එක්කෙනෙක් තමයි කේසර සිංහරාජයා. කවදාකවත් එනහනටවත් හෙල්ලෙන්නේ නැහැ. ඊට වඩා ලොක්ෙක් නෑ කියලා හිතෙනවා. ආජානීය වෘෂභ රාජය, ආනයි ආජානීය හස්ති රාජය, ආජානීය අශ්ව රාජය. ওই හතර දෙනා. ওই හතර දෙනාගේ සක්කාදිට්ඨිය බොහොම තදයි. ඒ නිසා හෙළහනකටවත් හොල්ලන්න බෑ. බය නැහැ. නිර්භයයි. ඒක එයාගේ උස්සන්නකම වැඩි. අනිත්‍යත්ව හෙල්ලෙන්නේ සක්කාදිට්ඨිය තියෙන නිසා. දැන් සර්පෙක් දැක්කොත් එකපාරට බය වෙනවනේ. ඒ වගේම වාහනයක් හදිසියෙන් ගැටෙනකොට එකපාරට බය වෙනවනේ. ඒ වගේම ෆයිල් ඉස්සුව බය වෙනවා. මොකද? සක්කාදිට්ඨිය නිසා. අධික ලෙස තියෙනවා. ඒ නිසා. බය වෙන්නෝනේ. ඔව් ඔව් ඔව්. අන්න ඒක තමයි. ඒක තදේට පිළිලා තිනවා මේ එල්ලන්න බැරි සක්කාරි. ඔව් මට වඩා ලොක්ෙක් නෑ කියලා. ඒ තරමට උස්සන නිසා තමයි ਉਹ කම්පාවක් වෙන්නේ නැහැ. තදින් තියෙන නිසා. හැබැයි මරණයට දුක් වෙනවා. සක්කාරි ජීවිත. ඒකට දැන් ඔය කියන එක තමයි ආත්ම දෘෂ්ටි කිව්වේ. අත්තානුවාද අත්තවාදී උපාදාන අත්තවාදී උපාදාන සක්කාදිට්ඨිය. එතකොට මේක් මේක් වෘත්ත සමාදන් ව රැකීමද කියන සීලබ්බත පරාමාස දිට්ඨිය. සීලබ්බත උපාදාන. සෙසු සීලොම දිට්ඨියට කියන්නේ දිට්ඨි උපාදාන. ඒකකින් නාස්තික දෘෂ්ටිය, අහේතක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය කියලා ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒකෙන් 62කට බෙදලා යනවා. නාස්තික දෘෂ්ටිය කියන්නේ විපාක පිළිගන්නේ. අකිරිය දෘෂ්ටිය කියන්නේ කර්ම පිළිගන්නේ. අහේතක දෘෂ්ටිය කියන්නේ හේතු පිළිගන්නේ.
ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගයේ
මාර්ගය කියන්නේ ලෝකෝත්තර කුසලය. සෝවාන් මාර්ග කුසලය. ඵලය කියන්නේ කුසලයේ ප්‍රතිඵලය. තේරුණාද කෙටි? සෝවාන් මාර්ගය කියන්නේ සෝතාපට්ටි කුසල චිත්තය. ඊළඟට ඵලය කියන්නේ කුසලයේ විපාක චිත්තය. දැන් මේ අපි කරන කුසල් වල ඵල විපාක ඒ මොහොතේම ලැබෙන්නේ නැහැ. පහු වෙලා ලැබෙන්නේ. ලෝකෝත්තර කුසල් හතර එහෙම නෙමෙයි. සෝවාන් මාර්ග කුසලයේ තනතුරු සෝවාන් ඵලසිත. සකදාගාම මාර්ග කුසලයේ තනතුරු සකදාගාම ඵලසිත. අනාගාමී මාර්ග කුසලයේ තනතුරු අනාගාමී ඵලසිත. අරහත් මාර්ග කුසලයේ තනතුරු අරහත් ඵලසිත. ඕකට කියනවා ආනන්තරික සමාධි කියලා. මේ සෝවාන් මාර්ගයේ සිතේ තියෙන සමාධියට කියනවා ආනන්තරික සමාධි කියන්නේ ඊට අනුතුරුම ඵලය දෙනවා. දැන් ඔබට කියන සම්මත නියතා ධම්මා කියලා. අපි ධර්මයේ තියෙනවානේ මිච්ඡත් නියතා ධම්මා, සම්මත නියතා ධම්මා, අනියතා ධම්මා කියලා පද තුනක්. මිච්ඡත් නියතා කියන්නේ පංචානන්තරී කර්ම. පංචානන්තරී කර්මයේ සහ නියත නිසිතු ගැනීම. ඒ හය යමකොට එකක් හරි වෙලා තියෙනවා නම් චුතියට අනුපුරවම අවීචයටම යන්න වෙනවා. අය කොහොමත් නෙමෙයි. එතකොට චුතිය කනතුරුව ඵලයේ නියත බැවින් මිච්ඡත් නියත කියනවා. සම්මත නියතා කිව්වේ මාර්ග කුසල සතර. මාර්ග කුසල සතර තමන්ගේ පැවැත්මට අනතුරුව ඵලය දෙනවා. ඒ කියන්නේ අකාලික කියන්නේ අකාලික කල් නෑම නෑල ඵල දෙනවා. අනියත කියන්නේ තුන් අනිත් ධර්මතා. ඒ නිසා මාර්ග කුසලයේ කනතුරුව ඵලය දීම තමයි ලෝකෝත්තර කුසල් වල තියෙන බල විශේෂය. ශක්තිය. එනිසා මාර්ගය කියන්නේ කුසලයක්, ඵලය කියන්නේ කුසල විපාකයක්. හරි. රහතන් වහන්සේ ගැන කිව්වේ. රහතන් වහන්සේ අයහෙල්ලින්නේ. ඒකක් දැනගන්න ඕනේ. කොහොමද ඒක උත්තර දෙන්නේ? මම කලින් මේ විසඳලා තියෙනවා. විසඳුමක් මේ අහපුවා ඉන්න අහලා බලමු මතකද කියලා. කුසලයයි ඵලයයි දෙකක් දෙකක්ද? කුසලයයි විච්චලයි. කුසලයේ තියෙන විපාක ඒක දෙකක් දෙකක් වේ. වෙන කියන්නේ නෑ විපාක නෙමෙයි. මේක විපාක වෙනයි. මේ කියන්නේ පිනයි කුසලයේ දෙක දෙකක් දෙකක්. මේ තිස්සර වාර මන් කියලා දීලා නෑ එන. ඔය ප්‍රශ්නේ නැගිලා නෑ කියලා නේ. කියලා නෑ නේ ඒකයි අර. ඒක දැන් ඉතින් දෙපැත්තට බෙදලා තියෙන එක. ඉතින් මම මේ ඉතිහාසය ඉස්සලා කියන්න. එතකොට විසඳ ගන්න ලේසි. මේ අවුරුදු 15ක තිස්සර 88 මැයි මාසේ 30 වෙනිදා ඔය ප්‍රශ්නේ මුලින්ම නැගුණේ අහංගම මංගලාරාමේදී. එහෙ වැඩි හිටියා කොල්හේනේ සෝමවංශ කියන බොහෝම උගත් බොහෝ ප්‍රසිද්ධ මහා උත්තම ස්වාමීන් වහන්සේ කෙනෙක්. මාතර ශ්‍රීමංගල පිරිවෙනේ පරිමාණ පරිවේනාදිත්‍යතු ඉඳලා පස්සේ විශ්‍රාමික වූ හිටියේ. භාෂා හයක් විතර කෙලවර පුගත් කෙනෙක්. බොහෝ ලෝකේ තියෙන උපාධි ඔක්කොම ලබලා. හරිම සුහදයි, හරිම නිහතමානී. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ විහාරස්ථාන තිබුණ සීල භාවන වැඩසටහන පෙතින දවසේ 88 මේ මාසේ 30 වෙනිදා. එන්නේ දැනට පැවිදිලා ඉන්නවනේ මාකොළගම අරීසේහ ස්වාමීන් වහන්සේ ඒ කාලේ ජයසිංහ මහත්මයා, සඳරලා ජයසිංහ මහත්මයා. ඒ මහත්මයා මට ආරාධනා කළා මා වැඩම කරගෙන ගියා ඒ දවසේ වැඩසටහනට. ඒ වැඩසටහනේ හවස 4ට තියෙනවා ධර්ම සාකච්ඡාවක්. ඔය ධර්ම සාකච්ඡා කයට ඒ පූජනීය පඬිතු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වාඩි වුණා. ඉතින් මේ ජයසිංහ මහත්මයාට මුලින් කියලා කිව්වා මේ පඬිතු ස්වාමීන් වහන්සේ කියනවා මේ සීල ලෞකික සම්පත් කිනෙස කරන දේ සීනයි නිවන් ප්‍රේස කරන දේ කුසල් කියලා බෙදයක් කියනවා. ඕක දැන් මේ සීල භාවනාවට සහභාගී වෙච්ච අත්ංගයෙන් ප්‍රශ්නයක් නැගෙයි. ස්වාමීන් වහන්සේගෙන් උත්තරයක් ලැබුණොත් හොඳයි. කියලා මට කිව්වා ඒ වාදයේ ඉස්සර. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා වාඩි වුණා. ඉතින් ඔය අතර භාවනා ගැන මේ වගේ ගැටලු අහනකොට එක්කෙනෙක් ඇහුවා ස්වාමීන් වහන්සේ පිනය කුසලයේ කෙනෙක් දෙකක්ද කියලා. දැන් ඉතින් කියන්න කියන්නත් බෑ ඒ ගරුතර ස්වාමීන් වහන්සේ තිනුන්වට මේක දෙකක් කියලා කියන්නේ. ඒ වුණත් මේ විසඳන්නත් ඕන නිසා මම පිරිසකින් ප්‍රශ්නයක් ඇහුවා. අපේ බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳ සියල්ල දේශනා කරපු විස්තර දේශනාව තියෙන ධම්මසංගමේ ප්‍රකරණේ. ඒ ධම්මසංගමේ ප්‍රකරණේ තියෙනවා කුසල් හෝ පින් හෝ සඳහා සිත් 21ක්. ඒ ඔක්කොටම කුසල ධම්මා කියලා ඒ දේශනාවේ තියෙනවා. එනම් පුණ්‍ය ධම්මා කියලා සිත් කොටසක් තියෙන්න ඕන නේද? තියෙනවා නම් මට කියන්න කිව්වා. ඉතින් එහෙම එකක් ඒ අත කොහොමද දන්න? ඉතින් මේ පඬිතු සාමණේරයන්ට පිට හොල්ලලා කිව්වා ඒක නේන්නම් කියලා. ඒ අපේ ලංකාවේ හැටි එහෙම තමයි කොපි කරගන්න හොඳක් හෝ නරකක් හෝ. ඔව් ගුවන් විදුලියකම් බණ කියලා තියෙන පොත්වලත් දාලා තියෙන. මම දැක්කම මේ දහම් පාසලකට ලියපු විශේෂ පොතක පාඩම් පොතක දාලා තියෙනවා මේ අර ගුණසේන කියලා මහත්තයෙක් මේ ගුරු විද්වහල් පිටකෙනෙක් දඹදෙණි. ඊපස්සේ මම ඒක රජයට දුන්න මෙන්න මේක සංශෝධන කරන්න කියලා නිකන් තේරුමක් නැති දේවල්. ඉතින් පස්සේ මම දැන් ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් එක පැත්තකට හැරුණානේ. ඒක නේන්නම් කියලා ඊට පස්සේ මම තව ප්‍රශ්නයක් ඇහුවා. අපි අඳුරු ගැබක කාමරයක පහනක් දැල්වෙනවා. පහන දැල්වනකොට පහනේ ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. එළියේ පැතිරෙනවා, අඳුර නැති වෙනවා. එතකොට මේ එළියේ පැතිරීමයි අඳුර නැතිවීම පෙරපසු නොවීම එක පහනේ සිද්ධ වෙනවා. එතකොට මේ පහන නම් දෙකක් දෙනවා. එළියේ පැතිරෙන අර්ථයෙන් කියනවා පහන කියලා සිංහලෙන්. පාලි කියන දීපෝ කදීපෝ කජ්ජෝතෝ ඔය වචන. ඒ පහනටම නම තියෙනවා අඳුර දසන අර්ථයෙන් තමෝනුද තමදන්සී කියලා. අර ගාථාවේ කියනවා නේද? දීපේන තමදන්සින තමදන්සි අඳුර දසන පහනෙන් අපි කියනවා නේ. පහරනම් දෙකක් ලැබෙනවා. දීප කියනකොට එළිය පැතිරෙන අර්ථයෙන් දීප. අඳුර දසන අර්ථයෙන් එකම පහනට කියනවා තමදන්සි. මම කියුවා හැම ධර්මතාවක තියෙන ක්‍රියා විශේෂයක්. එක ධර්මතාවයේ එක එක විදිහේ ක්‍රියා විශේෂ තියෙනවා. දැන් සිතට තියෙනවා ක්‍රියාකාරීත්ව 10ක්. ඒ නිසා සිතට නම් 10ක් තියෙනවා. චිත්තං මනෝ මානසං හදයන් පන්දරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානස්කන්ධෝ සජ්ජාත්මනෝ විඥාන 10ක් 10ක් තියෙනවා. ඒ හිතේ ක්‍රියාකාරීත්වය. දැන් ප්‍රඥාවට තියෙන ක්‍රියාකාරී ක්‍රම 30. එසා නම් 30ක් තියෙනවා ප්‍රඥාවට. පඤ්ඤා පදාන පිටයෝ කවිචෝ ධම්මචෝ සල්ලක්ෂණ උපලක්ෂණ පච්චුපලක්ෂණ පණ්ඩිච්ඡන් නේ පුඤ්ඤං වේභාව්‍යා චින්තා උපපරික්ඛා භූරිමේදා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පසුදෝ පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං පඤ්ඤා සත්තම් පඤ්ඤා පාසාදෝ පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා පඤ්ඤෝතෝ පඤ්ඤා සතනං අමෝහෝ ධම්මේචෝ සම්මාදිට්ඨි ධම්මේචේ සම්බොජ්ජංගෝ මග්ගං ධම්මංග පරියාපන්න. බලන්න ඒ ඔක්කොම නම් ලැබිලා තියෙන්නේ ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය. ඒ වගේ කුසලයේ තිනේ කියන දේ තියෙන ක්‍රියාකාරී දෙකක්. ඒ මොකක්ද? හදයන් කුණාපීති පුඤ්ඤං. චිත්තසංතානයේ පිරිසුදු කරන්නේ තිනයි. අන්න ඒක තේරුමක්. තින කියන්නේ එතකොට මේ භව සම්පත් පතනවා කියන එක නෙමෙයි. භාෂම්පත් පතනයකට වෙන විශේෂණ පදයක් ඔබට එකතු කරන්න ඕනේ. මෙතන තින කියන්නේ හිත පිරිසුදු වීම. හදයන් කුණාපීති පුඤ්ඤං. හදේ කියන්නේ චිත්ත සංකාර නම. දැන් අර නන් 10 එකක් වෙන හදයන් කියන්නේ සුදේට නම. අපි හෘද වස්තුවට හදය කියන්නේ හිත වාසය කරන තැන නිසා. රජ මැඳුරු කියනවා. එතකොට හදේ නම් වූ චිත්තසංතානේ කුණාපීති පිරිසුදු කරන්නේ පිනයි. වන්න පිරිසුදු කරන අර්ථයෙන් පින. පහන ආලෝකයේ දැල්වනවා වගේ. ඊළඟට කියන කුසලයේ තෝරනකොට කුසසංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති සලයන්ති කම්පෙන්ති විද්දන්සෙන්ති ඉති කුසලා කුසනම් වූ පාප ධර්මයන් සලමේ කරනවා සලමේ කරනවා කම්පනේ කරනවා විද්වාසනේ කරනවා නැසනවා කියන අර්ථයෙන් කුසල කියනවා එතකොට අකුසල නැසන අර්ථය එතකොට පහණේ අඳුර නැසන අර්ථය පහණට අඳුර නැසන අර්ථයෙන් සමදන් සීකීවා සමුණුද කිව්වා ඒ වගේ මේ චිත්තෙත් කියනවා අකුසල නැසන අර්ථයෙන් කුසල කියලා එතකොට හිත පිරිසුදු කරන අර්ථයෙන් පින කියනවා ඔය දෙකම එකවර සිද්ධ වෙනවා එතකොට දැන් අපි මේ ලෞකික සම්පත් කිනේසය කරන දේ පින පමණයි කුසලේ නෙමෙයි කියන්නේ දැන් ඒකත් කුසලේ කියන්න පුළුවන් පින කියන්න පුළුවන් ඇයි ඒ සිත පහළට අකුසල නැහැනේ ඒ සිත් තුළ අකුසල නැහැ අකුසල නැහැනවා හිත පිරිසිදු වෙනවා වෙනස තියෙන්නේ ලෞකික සම්පත් කිනේසය කරන කුසලේ හෝ පින ඒකට කියනවා වත්ථගාමිනී කියලා. වත්ථගාමිනී කුසලේ වත්ථගාමිනී කියන වත්ථ කියන්නේ සංසාර. වත්ථ කියන්නේ සංසාර. ජීව මිනිස්යාගේ මේ භව සම්පන්න. නැත්තම් භවගාමී කුසලේ කියන භවගාමී කියන කියලා. නිවන් පිරිස කරන කුසලේ තහ පිනට කියනවා විවත්ථගාමිනී කුසල කියලා. විවත්ථගාමිනී කුසල. විවත්ථ කියන්නේ නිබ්බාන. සංසාරයෙන් එතෙර වීම. ඒක නිසාවට වෙන විශේෂ පදයකින් තිනයි කුසලය කියනවා මිසක් විනය කුසලය කියන එක වචන දෙකක් වුණාට අර්ථය එකයි එකයි අන්නේ නම් මින් ප්‍රාසේ කවුරුත් ඇහුවා කියලාද ඔව් දැන් භාවනා කරනකොට කුසල ධර්මයක් මනේ එතකොට එතන තියෙන කුසල විචාරක කුසල විචාරය ඒ හැර වචී සංකාර කුසල් වචනක් කියනවා කුසල් වචනක් කියනවා එතකොට එතන කුසල් කුසල වචනේ කියන්නත් අකුසල වචනේ කියන්නත් ඉදිරියපත් වෙන්නේ ඒ විතක් විචාරම තමයි විතක් එක්ක විචාරයත්ව වාචම් බින්දති විතරක කළ විචාරකද වචනයක් කියන්නේ අපි නේ එතකොට මේ වචනේ කුසල වචනයක් නම් ඒ විතරක විචාර කුසල් අකුසල වචනයක් නම් ඒ විතරක විචාර අකුසල් දැන් භාවනා කරද්දී තියෙන විතක් විචාරෙ දෙලින්ම කුසල් ධර්ම වශයෙන් ඡයසික ධර්ම එකයි. ඒවා ප්‍රතිින්නකනේ. ප්‍රතිින්න කියන්නේ කුසල් පැත්තටත් ආයිති අකුසල් පැත්තටත් ආයිති. ප්‍රතිින්නක කියන්නේ ඒවා. ඕ ධ්‍යාන ලබා ගන්නම කියලා දෙන්න. දැන් මෙහෙමයි. කල්ලාතු දැනගන්න ඕනේ. දැන් අපි නිදසුනක් කියමු. බිම වහලා ඉන්න පක්ෂියෙක්. මේ බිම වහලා ඉන්න පක්ෂියා අහසට නගින්න ඕනේ. එතකොට අධිවේගයක් එයා ගන්නවානේ පොළොව උඩට නැගින්න එයාට ඕනේ අධිවේගයක් තියාඹන්නනේ ලොකු උත්සාහයෙන් පියාපත් පසාරණය කරන්න ඕනේ ඒ වගේ තමයි විතරකේ ආහතර නැංගයන් පස්සේ බොහෝම පහසුවෙන් එයා පවණ යනවා බොහෝම පහසුවෙන් තියාඹනවා එක මැදම ගහසේ ඒ වගේ තමයි ਵਿਚාරය අරමුණට උත්සාහයෙන් නැංවීම විතරකේ අරමුණේ හැසිරවීම විචාරය තවත් උපමාවක් කියනවා මී මැස්ස ගැන මී මැස්සට මාස හොඳක් වැඩි සිගමන් වේගෙන් තියාතර කරලා යනවා ඒ වගේ විචාරකේ මලට වැහුනන් පස්සේ රුම් 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 ගාලා අරගේ හැසිරෙනවා හැසිරෙනින් අර පහුරු වලට මල් රොම් කැටි කර ගන්නවා ඒ වගේ තමයි විචාරය මලට නැංගීම මලට මල් සඳහා වේගෙන් යාම වගේ විචාරකය මලේ හැසිරීම වගේ තමයි විචාරය. විචාරකේ උත්සාහය ලැබී විචාරය ඒ වගේ අනුසංජේ. එනිසා අපි නිරෝපණ ලක්ෂණෝ විතක්කෝ. අපි සංචරණ ලක්ෂණෝ විචාරෝ. අරමුණට නැංවීම විතර්කයයි අරමුණේ හැසිරවීම විචාරයයි. මෙන්න මේමයි තේරුම් ගන්න ලේසි. එහෙන් බලන්න අපේ හා මෙහා දුවන හිත අල්ලලා මෙතෙන් හිත යමු කරන්න ඕනේ විතරකේ. නැත්නම් අපි හිතන්නේ විතරකේ. ඒතරේකෙන් හිත හසුරුවන විචාර මේ දෙක එකට එකතු වෙනවා. දෙක එකතු වෙලා තමයි වැඩේ කරන්නේ. ඒ ක්‍රියාවට. ওই දෙක විතර්ක විචාර දෙක නිතරම එකතු වෙනවා වෙන වෙන එකම තැනයි තියෙන්නේ. කොහෙද? පංචකං ඥානවලදී ෘත්‍ය ඥානදී නැසෙන. එච්චර. ඒක අනි හැම තැනම විතර්ක විචාර දෙන්න එකට තමයි යන්නේ. යාළුවෝ දෙන්නේ. වෙනස තියෙන දැන් ඔන්න ධ්‍යාන ක්‍රම දෙකක් කියන චතුස්ක පංචක කියලා නේ. සමහර කෙනෙක් ධ්‍යාන හතරින් රූපාවචර සමාධි සම්පූර්ණ කරනවා. සමහර කෙනෙකුට ධ්‍යාන හතරෙන් බෑ පහක් ඕනේ ධ්‍යාන සම්පූර්ණ කරන්න. එතකොට හතරෙන් සම්පූර්ණ කරන ධ්‍යාන කියන්නේ චතුස්ක ණය චතුස්ක ක්‍රමය. ධ්‍යාන පහක් යන්නේ එකට කියන්නේ පංචක ණය පංචක ක්‍රමය. එතකොට දැන් ඔන්න චතුස්ක ක්‍රමයෙන් ධ්‍යාන හතරෙන් රූපාවචර ධ්‍යාන සම්පූර්ණ කනේ කියන පළවෙනි ධ්‍යානයේ අංග පහ තියෙනවා දෙවෙනි ධ්‍යානයේ යන්නේ අංග දෙකක් ඉක්මවනවා විතරකේතර දෙක ඉක්මවලා දෙවෙනි ධ්‍යාන සම්වදනයේ ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඊළඟ තුන්වෙනි එකේ ප්‍රීති අත්තර දාලා සුඛ ඒකාග්‍රතා හතරවෙනි එකේදී සුඛ අත්තර දාලා උපේක්ඛා ඒකාග්‍රතා අර පංචක ක්‍රමයේ බෑ පංචවග්‍රහණයේදී පළවෙනි ධ්‍යානතරංග පහයි විතරකයේ පමණක් ඉක්මවල විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව හතරෙන් යුක්ත දෙවෙනි ධ්‍යානෙ ගන්න ඕනේ. ඊතර තුන්වෙනි එකට විචාරය අතර දාලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. හතරවෙනි එකට ප්‍රීති අතර දාලා සුඛ ඒකාග්‍රතාව. පස්වෙනි එකට සුඛ අතර දාලා උපේක්ෂා ඒකාග්‍රතාව. ඔහොම තමයි ඉහෙල කියන්නේ. ඒ නිසා දෙවෙනි ධ්‍යානයේ පංචක ක්‍රමයේ දෙවෙනි ධ්‍යානයේදී පමණයි විචාරකයේ ਵਿਚාරයෙන් වෙන්නේ කියන්නේ විචාරකයෙන් ਵਿਚාරයෙන් වෙන්නේ අනිත් හැම තැනම විචාරක ਵਿਚාර දෙක එකතමයි යෙදෙන්නේ ඔව් වෙන කොහොමවත් බෑ භාවනා කරනකොට අර කියන ධ්‍යාන අවස්ථාවේදී පමණයි වෙන්නේ ඇයි සිිතේ සිිතේ කරනවා විචාරක ਵਿਚාර වල නොකරන තැන් කියන්න කොහෙද පංච විඥානේ නැහැ පංච විඥාන විතරක ඉතර දෙක නැහැ. දෙපස් විඥාන, චක්කු විඥාන දෙක, සෝත විඥාන දෙක, ගාන විඥාන දෙක, සීව විඥාන දෙක, කාය විඥාන දෙක. මේ විතරක ඉතර නැහැ. ඒ හැර ඉහළ තැන් වල ඊළඟට නැහැ. දැන් චතුස්ක ණය ක්‍රමයෙන් ගත්තහම ဒုတိය ඥාන 11, තෘතිය ඥාන 11, චතුර්ථ ඥාන 11, පංචම ඥාන 23. ඔය කියන 55 නේ. කරි 55ද 56 66 නෑ 40 10ත් එක 66 කනේ විචාරය ඒ 10යි ඒ කියන්නේ දෙපස් විඥාන 10යි තෘතිය අධ්‍යාන 11 චතුර්ථ අධ්‍යාන 11 පංචම අධ්‍යාන 23 ඊළඟට අර්ධන 10යි 55යි විචාරයේ නෑ අන්න එහෙම තියෙනවා අනිත් කෙනෙකුටින් හැම සිතකම සුඛේන්ද්‍රය දුක්ඛේන්ද්‍රය සෝමනස්සේන්ද්‍රය දෝමනස්සේන්ද්‍රය රූපේන්ද්‍රය හරි අයිතිම් දැන් ඔන්න වේදනා වශයෙන් තුනයි කියවනේ සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා උපේක්ඛා වේදනාට අදුක්කම සුඛා කියලා කියනවා දෙක මේකයි ඉන්ද්‍රිය භේදයෙන් පහ කිව්වේ සුඛේන්ද්‍රය දුක්ඛේන්ද්‍රය සෝමනස්සේන්ද්‍රය දෝමනස්සේන්ද්‍රය උපේක්ඛේන්ද්‍රය හරි තියෙනවා ඒක නෙවෙයි උපේක්ඛා නෙමෙයි සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා නෙමෙයි ඒක වෙනම එකක් සෝමනස්ස කියන්නේ සෝමනස් වේදනාව දෝමනස්ස දෝමනස් වේදනාව උපේක්ඛාගෙන උපේක්ඛා වේදනාව සෝමනස් සෝමනස් නෑ පුබ්බේ සෝමනස්ස දෝමනස්සානං අත්ංගම උපේක්ඛා සතිපාරිශුද්ධින් චතුත්ත්‍යඥාන උපසම්මයි අල්පේ සෝමනස් දෝමනස්ස අත්තර දාලා උපේක්ඛා කරනවා කියන්නේ ඒක වෙන්නේ මේක. වේදනාව වලින් සූක්ෂම එකක් ඔය උපේක්ෂා කියන්නේ. උපේක්ෂා කියන එක තෝරගන්න තමයි බොහෝ දෙනාට. එමුකද ඒක නිින්දනේ තේරෙන්නේ නැහැ. මේකට කියන පුරාණ ආචාර්යයන් වහන්සේලා නිගපද වළංජන න්‍යායෙන් තෝරගන්න කියලා. වහලා නේ කලින්. නිගපද වළංජන න්‍යායෙන් තෝරගන්න. ලැද්දේ මුවෙක් පස්සේ ලොවගෙන යනවනේ. මේක පස්සේ ලවගෙන යනකොට ගාතලාවකුත් තියෙනවා එතකොට මේ ගල්සලාව දක්වා මෙහෙන් ගියපු අඩිපාර තියෙනවා. එහා පැත්තේ බැහැව අඩිපාර තියෙනවා. එතකොට වැඩ දැනගන්නවා ගලේ මෙන්න මෙතනින් තමයි මුවා දුවලා තියෙන්නේ. අන්න ඒ වගේ. ගලේ අඩිපාර නැහැ. නමුත් දෙපැත්තේ අඩිපාර තියෙන නිසා තේරුම් ගන්නවා මුවා දුවලා තියෙන්නේ මේ ගල උඩින් මේ පැත්තේ. ඒ වගේ තමයි සුඛ වේදනාව පැහැදිලි, දුක් වේදනාව පැහැදිලි. උපේක්ෂා වේදනාව පැහැදිලි නැහැ. පැහැදිලි කරගන්න සුඛ වේදනාවයි දුක් වේදනාව දෙකේ අතර තමයි උපේක්ෂා කියලා හිතාගන්න ඕනේ. නැත්නම් ඒක වේදනාව පැහැදිලි නැහැ. ඒකට තවත් තැනක තියෙනවා දුක්ඛී සුඛම් පත්තයති සුඛේ භීයෝපි ඉච්ඡති උපේක්ෂාපන සංසත්තා සුඛමිච්ඡේ භාසිත. දුකටපත් වූයේ සැපපතනවා. සැපටපත් වූයේ වඩා සැපපතනවා. උපේක්ෂාව ශාන්ත බැවින් සැප වේදනාවට ඇතුළත් වෙනවා. ඒ විදිහට තෝරලා තියෙනවා. නිසා උපේක්ෂා වේදනාව කියන එක වේදනාව වශයෙන් තේරුම් ගැනීම බොහොම අපහසු කරන් සූක්ෂම තන. නමුත් තේරුම් ගන්න ලැබෙනවා. තේරුම් ගන්න වෙනවා ඒ ධානාංග අහුලනකොට උපේක්ෂා ඒකග්ගසා ධානාංග වලට බලන්න පුළුවන්. යන්තනක ප්‍රීතියක් නැත්නම් සෝමනස්සයක් නැත්නම් දෝමනස්සයක් නැත්නම් එතන තමයි උපේක්ඛා. පෙරපසු නොවි දැන් පටිසන්ධි චිත්තය පහළ වෙනකොටම ඒ චිත්තයගේ උත්පාදක්ෂණයේ එකම ඒ රූප කලාප තුන පහළ වෙනවා. එම් සහජාත කියලා කියන්නේ ඒකනේ. පටිසන්ධි නාම රූප සහජාතයි. එකට එකවර උපන්න. දැන් රූප කලාප ඉපදලා කියලා හිත පහළුණා නෙමෙයි. රූප කලාප උපදින්න සුදුසු තත්ත්වයක් මේ මෞකසේ සකස් වෙලා තිබුණා. ඒ සකස් වෙලා තිබුණු තැන තමයි දැන් අපි හිතමු නිදසුනක් වශයෙන් කියනකොට දැන් අපි යම්කිසි ඇටයක් රෝපණය කරන පළවෙනිද මල් ඇටයක් හරි ගෙඩි හට ගන්න ගහක ඇටයක් හරි අඹ ඇටයක් හෝ ඇටයක් හිටවනවා. එතකොට හිටවන්න පොළොවක් හොඩන්නේ වතුර ඕන පොළොව වස්පස ඕනනේ. එතකොට ඒක හිතෝපි ඒ බීජය ඊට පස්සේ අංකුරයක් මතු වෙනවා. අංකුරේ නැති මතුවීමේ ශක්තිය අර ඇටේ තිබුණා. ඉතින් ඒ ඇටේ රෝපණය වෙන්න භූමිය තිබුණා. ඒ වගේ තමයි මව කුස. මව කුසේ වතුරයි පොහොරයි වගේ සකස් වෙලා තිබුණා. ඉතින්දී අර කර්මා රූපව කලන බීජය කියවහම නාම රූප දෙකම එකට එකතු පහළ වෙන්නේ. කාය දශක, වස්තු දශක, භව දශක. කාදසක කියන්නේ රූප 10 තේරෙනවානේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේ කාය ප්‍රසාදී. බවදත කියේ අර විදිහටම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේ ද්‍රිය භව රූපේ. ඊළඟට වස්තු රූපේ කියේ වස්තු දැසේ කියේ අර වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේ ද්‍රිය හදේ වස්තු. ඔය කියන රූප මිසිතුන ඒක ප්‍රතිසංවිචිත්‍යා උත්පාදක්ෂණේ සමුග පෙරපසු නොවි සහජාත වශයෙන් ඒ රූප නිතිකුණ පහළ වුණා. පහළනකොට ඒ සිත අසුරු කරගමින් පහළ වුණේ වස්තු රූපේ උඩ. වස්තු රූපේ කියන්නේ හදේ වස්තු රූපේ. ඉතින් ඊළඟට තින් ඒ ප්‍රතිසංවිචිත්‍යාගේ ත්‍රිතික්ෂණයේදී ඒ රූප කලාප 6ක් වෙනවා. මංගාක්ෂණයේදී 9ක් වෙනවා. අයමස් ඊළඟ භවංගයේ තැනකට ඒ රූප එකක් එකක් ගානේ වැඩි වෙනවා. චිත්තක්ෂණයකට තුන් ගුණයක් වැඩි වෙනවා. උත්පාදක්ෂණයේ, ත්‍රිතික්ෂණයේ, භංගක්ෂණයේදී. ප්‍රතිසන්දිකිත්‍යාගේ ත්‍රිතික්ෂණයේදී උතු සමුත්ථාන රූපත් පටන් ගන්නවා. උතු කියන්නේ අර කාය දශක, භව දශක, වස්තු දශක, දශක රූප තුනේ තියෙන තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුන් රූප කලාප තුනක් උපදවනවා. තේජෝ ධාතු රූප සුද්දාස්තක. ඒක තමයි උතු සමුත්ථාන. ඊළඟට ප්‍රතිසන්දිසිත නිරුද්ධල භවංගසිත එනකොට චිත්ත සමුත්ථාන රූප කලාප තුත් උපදවනවා. චිත්ත සමුත්ථාන සුද්දාස්තක රූපය. ඒක චිත්ත සමුත්ථාන සුද්දාස්තක රූප උපදානේ රූපයාගේ චිත්තයාගේ උත්පාදක්ෂණේ පමණයි. උතු සමුත්ථාන රූප චිත්තයාගේ උත්පාදක්ෂණ, ප්‍රතික්ෂණ, භංගක්ෂණ තුනේදිම උපදවනවා. උදේට කර්ම සමුත්ථාන උතු සමුත්ථාන එක සිතක් තුළ තුන් වාරයක් උපදිනවා. චිත්ත සමුත්ථාන රූප චිත්තයාගේ උත්පාදක්ෂණේ පමණයි. ඊළඟට ආහාර සමතාර උපදින් දැන් මව කුසේ උපන් සත්‍යයන් නම් මව ගන්න ආහාරයේ ඕජා උරා ගන්න තැන ඉඳලා පටන් ගන්නවා ආරජ රූපේ තිකන්නේ ප්‍රතිසන්දි වේලාවේ කර්මජ රූප විතරයි ප්‍රතිසන්දි චිත්තාගේ ප්‍රතික්ෂේණයේදී රූප වර්ග දෙකයි කර්මජ උතුජ බංගක්ෂණෙත් එහෙමයි ඊළඟට දෙවෙනි පළවෙනි භවංග සිටින ඉඳලා පිජ රූප කර්මජ චිත්තජ උතුජ මව අනුභව කරන ආහාර රසය උදා ගන්න පටන් ගත්ත තැන ඉඳලා චතු සමුත්ථාන කියන රූපකය. ඒ විදිහට කර්මජ, චිත්තජ, උපජ ආහාරජ. හරි, හරි. කර්ම රූප නෙමෙයි. කර්මජ රූපනේ චිත්තජ රූප දුන්නු. දැන් කර්මජ රූප කියන්නේ චිත්තක්ෂණ 17කින් ඉස්සර උපන් රූපය විතරයි ඊට පස්සේ උපදින්නේ. දැන් චුති වෙන්නේ චිත්තක්ෂණ 17කට කලින් දක්වා කර්මජ රූප ඉපදෙපදී තිබිලා එයින් පස්සේ කර්මජ රූප ඉපදීම නැවතෙනවා උපන්න රූප කර්මජ රූප ටික ඒ චිත්තක්ෂණ 17ේ නිමාව සිද්ධ වෙන්නේ චුති චිත්තාගේ බංගක්ෂණේ එතකොට ඒ රූප ටික නිදෙනවා හැබැයි චිත්තජ රූප උදිනවා චිත්තජ රූප මේ චුති චිත්තාගේ වශයෙන් චිත්තජ රූපයක් උපදිනවා ඒක චිත්තක්ෂණ 17කින් මිදලා යනවදට මැරිලා ඉවරයි උපජ රූප දිගට යනවා ආහාරජ රූපත් අර වගේම චුති චිත්තයේ දක්වාම ආහාරජ රූප උපදී උපදී තිබිලා චුති චිත්තයෙන් පස්සේ චිත්තසන 17කින් විරූප බිඳලා යනවා එහෙමයි සිද්ධිය දැන් රහතන් වහන්සේගේ චුපිච්චේ විතරයි චිත්තජ රූප නූපදවන්නේ රහතන් වහන්සේගේ චුති චිත්තයේ තියෙන අන්තිම සික ඒ රහතන් වහන්සේගේ චුපි චිත්තයට චුපි චිත්තය කියලා කියන්නේ ඒකට වෙන ගරු කටයුතු නමක් තියෙනවා මොකද්ද? ඒකට හොඳ නමක් පාවිච්චි වෙනවා දැන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අවසාන සිතර නමක් තියෙනවා. ඔයාලා ලියලා තියාගන්න ඕනේ ඉතින් ඇහෙන්නේ නැති જાති. ඒකට කියන්නේ චරිමක කිත්තේ. චරිමක. චරිම කියන්නේ අවසාන සිත කියන එක. අනාදිම සසර පටන් ගලා පුතිස් වැලේ අන්තිම සිත. ඉන්හාරයි සිතක් නැහැ. චුතිචිත්තේ කියනකොට පුතුජන සෝවාන් සකදාගාම අනාගාම හැම දෙනාගේම අවසාන සුදිරි කියන චුතිචිත්තේ මක්නිසාද තවත් උපදින ඉදිරියට උපදිනවා සහත් වෙලා පින්නම් පාන දාස චිත්තේ තමයි කියන්නේ චරිමක චිත්තේ චරිමක ඒ කියන්නේ ඒ මරණාසන්න මොහොතේදී භවංග සිතේ අරමුණ ප්‍රතිසන්දි ගන්නකොට ලැබිච්ච අරමුණමයි. චුති චිත්තේ අරමුණත් ඒකමයි. එතකොට ප්‍රතිසන්දි භවංග චුති. ඒකන කියනෝනේ ප්‍රතිසන්දි එක ගාථා තුන එකම සැකේ ඒකේ අදහස මේකයි. එක භවයක. එක භවයක ප්‍රතිසන්දි සිතයි භවංග සිතයි චුති චිත්තයයි කියන සිත් තුනම එකම කර්මයක ඵලයක්. අපි දැන් ජනක කර්මය කියවානේ යම්කිසි කර්මයකින් අපි උපන්නේ ඒකට ජනක කර්මය කියනවා ඒ කර්මයේ විපාක තමයි ප්‍රතිසන්දි භවංග චුති එතකොට ඒක මේ සතේ වේක විෂයංචේක જાතියක් ප්‍රතිසන්දි භවංගංචේ සතහාචවන මානසං ඒක මේ සතේ වේක විෂයංචේක જાතියක් උනගතාව පටිසන්ධි භවංගංච තථා චවන මානසං පටිසන්ධි භවංග චුති මේ සිත ඒකමේව එකම විපාක සිත් පරම්පරාවයි තතේව ඒක විශේෂංච ඒක જાතිය ඒක જાතියකදී එකම අරමුණයි සිත් තුනේ තියෙන්නේ මොකක්ද අරමුණ අර පූර්ව භවයේ චුති චිත්තේක මුලින් ජවන් සිත් තුනෙන් අරමුණු ගන්නනේ කර්මයේ හෝ කර්ම විපාක මේ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියලා මෙන්න මේ තුنين එකක් තමයි. දැන් අපි හිතනවා ඒ මොහොතේ අරමුණු වන කෙනෙකුට මල් වට්ටියක් පූජා කිරීම කියලා හිතමු. එතකොට ඔහුගේ ප්‍රතිසන්දි සිතේ අරමුණ මල් වට්ටිය. භවංග සිත්යේ අරමුණ මල් වට්ටිය. චුති චිත්තයේ අරමුණ මල් වට්ටිය. එදා ගත්ත අරමුණ තමයි. වෙන අරමුණු ගන්න යාට බෑ. ප්‍රතිසන්දි සිත කියන්නේ වීති මුක්ත සිත කියලා කියන්නේ. ద్వාර විමුක්තයි වීති මුක්තයි දොරටු වලටයි තියනේ වීති සිත් වශයෙන් වැඩක වෙන වෙන අරමුණු ගන්නේ නැහැ ගන්නේ ප්‍රතිසන්දි ගන්ධ ලැබිච්ච අරමුණ විතරයි ඒකයි කියන්නේ ආවර්ජනාසිත හැම තැනකම භවංගෙ නැගිටින්නේ ආවර්ජනාසිතයි දැන් පංචද්වාරික මනෝද්වාරික ගම්මුකෝ ධ්‍යානපත්තකින් කියලා ධ්‍යානපත් එහෙම තමයි ධ්‍යානෙත් මනෝද්වාරිකයිනේ ධ්‍යාන සිත්යල්ල මනෝද්වාරිකයි එතකොට පංචද්වාරික සිත් වලදී භවංගෙන් නැගිටින්නේ පංචද්වාර වාජන සිත් භවංගෙන් නැතිලා වීචින් ආරම්භ වෙන්නේ පංචද්වාරික සිතින් මනෝද්වාරික සිත් වලදී භවංගේ ළඟට වීචයක මුලින්ම ඇති වෙන්නේ මනෝද්වාර වාජන සිත් එනිසා සිතෝ නම් අසිනොත් කියනවා තව නම මනෝද්වාරයේහි ජවණයට මුලින් භවංගෙන් නැගිට ගමන් ඇතුළු මනෝද්වාර වර්ජණයට කියන නමක් ජවන ප්‍රතිපාදික කියලයි. ජවනයක් සකස් කරන යා අනිවාර්යෙන් ජවන් සිත් වේලියක් ඇති කරන මනෝද්වාර වර්ජණ සිත් ලැබුණා. ඊළඟට පංචද්වාරයේහි ඔය වර්ණ රූපයක් ඇහැට ලැබීම, ගන්ධ, ඒ වගේ රස, ගන්ධ, රස ස්පර්ශ ඔය පංචද්වාරේ තියන් අරමුණක් අරමුණ වෙච්ච ගමන් භවංග චලනය වෙලා භවංගයේ සිඳිලා ඊළඟට තියෙන පංචද්වාර වර්ජන සිත ඒකට කියනවා වීති ප්‍රතිපාදක කියලා. අනිවාර්යෙන් වීති සිත් වේලියක් යයි. ඊළඟට කියනවා ඔය මේ භවංග මේ පංචද්වාර වර්ජන සිතේයි මනෝද්වාර වර්ජන සිතේ කියනවා අනිශ්චිතලක් තියෙනවා මානසිකාරික ලක්ෂයසිකයක්. ඒ ඡයසිකයද කියනවා ආරම්භන ප්‍රතිපාදක කියලා. අරමුණු සකස් කරන. එතකොට පංචද්වාර වර්ජන චිත්තය වීති ප්‍රතිපාදකයි. මනෝද්වාර වර්ජන චිත්තය ජවන ප්‍රතිපාදකයි. ඊළඟට මානසිකාර ඡයසිකය ආරම්භන ප්‍රතිපාදක. අරමුණු සකස් කරන අරමුණු වලට යොමු කරනවා. මෙන්න මේ බෙදලා තියෙනවා. එනිසා මේ හැම වෙලාවෙම භවංගෙන් නැගිටින්නේ ක්‍රියාහිතකයි. ක්‍රියාහිතක් තමයි එතන පහළ වෙන්නේ. කුසල අකුසල නෙමෙයි විපාක නෙමෙයි. එක්කෝ මනෝද්වාර වර්ජන ක්‍රියාහිත නැත්නම් පංචාද්වාර වර්ජන ක්‍රියාහිත. දැන් ජවනයේ තමුලිනු මේ භවංගෙන් නැගිටලා තියෙන මනෝද්වාර වර්ජන ක්‍රියාසිත. ඔව් ඔව් අදි භවංගයට වැටෙනවා. ඔව් 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 වීතිසිතක් බවට එනවා නම් එන්නේ ක්‍රියාහිතස්මයි. ක්‍රියාහිත ළඟට තමයි ඉතින් වීතියක් පටන් ගන්න. ඒ පංචද්වාරයට අනුව නම් ඉතින් ඒ ద్వාරයට අනුව වීතිසිත 15 වෙනවා. මනෝද්වාර නම් ජවන්සිත 15 වෙනවා. එතකොට ආවර්ජන සිතින් කරන්නේ ජවනත නියමිත අරමුණම වෙන දෙයක් නෙමෙයි. දැන් අපි මනෝද්වාරයෙන් ආස්වාස ප්‍රස්වාස නම් මෙහි කරමින් හිටියේ ආවර්ජන හිත කරන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණමයි. දැන් චක්කු විඥානයේ චක්කු ප්‍රසාදයට අරමුණක් හැපිලා පංචද්වාර වාග්ය ඇතිවෙනවා නම් ඒ අරමුණු කරන්නේ රූප ආරම්මණයයි. අන්න එහෙමයි. දැන් නම් 3යි විනාඩි 3 තුන දන්නේම නැති.
අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලංගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.